සිකුරාද දවසේ තවත් නිත්‍ය විශේෂාංගයක් SBS සිංහල වැඩසටහනේ ක්‍රීඩා විශේෂාංගය ක්‍රීඩා විග්‍රහය ගෙනෙන්නයි දැන් අපි බලාපොරොත්තු වෙන්නේ. ගෙවි යන සතියේ ලෝකයේ පිට්ටනිවල තියෙන උණුසුම්ම තතුවිත්තිත් එක්ක සුපුරුදු විදිහට අපි සමග මේ මොහොතේදී සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. ආයුබෝවන් රංගන, සුබ දැසනක්.
ආයුබෝවන් මදුර, සුබ දැසනක්.
හොඳයි, අපි පටන් ගන්නවත් දවසේදී අපේ කතාබහ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර ඊයේ දවසේදී ආරම්භ වෙච්ච දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සම්බන්ධයෙන් රංගන අපි කැමති සාරාංශගත සටහනක් මුලින්ම දැනගන්න.
මදුර, දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම දිනේ නිමාවට පත්වන විට ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ ප්‍රථම ඉනිම වෙනුවෙන් සියලන් දැවි ලබා ගත්තේ ලකුණු 253ක් පමණයි. ඒ සඳහා නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 119ක් ලබා ගත්තා. මේ චන්දිමාල්ගේ 11 වන ටෙස්ට් ශතකය ලෙසයි වාර්තා වන්නේ. කොදෙව්වන්ගේ වේග පන්දුව හමුවේ ශ්‍රී ලංකාව නැවතත් අසරණ වූ දිනයක් ලෙස මේ සඳහන් කිරීමේ හැකියාව ලැබෙනවා අපට. එහිදී කැමරෝස් කඩලු 4ක් සමගින් ෂරන්ගේ බ්‍රියල් කඩලු 5ක් බිඳ හෙළමින් ලංකාව ප්‍රථම ඉනිම අසරණ කළ බව තමයි අපට ප්‍රථම දිනේ අවසන් වන විට සඳහන් කිරීමට හැකියාව තිබෙන්නේ. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ප්‍රථම දිනේ නිමාවට පත්වන විට තමන්ගේ ප්‍රථම ඉනිම සඳහා පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම ආරම්භ කළා. ඒ අනුව දිනේ නිමා වන විට කිසිවෙකු නොදැවි ලකුණු 2ක් ලබාගෙන සිටියා. මෙම ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 4ක් සිදු කර තිබෙනවා. මහේල උඩවත්ත සමගින් කසුන් රාජිත තමන්ගේ ටෙස්ට් වරම් හිමි කර ගන්නට මෙම තරගයේදී සමත් වී තිබෙනවා. ඒ වගේම විශේෂත්වයක් තිබෙනවා, දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් මෙම තරගයේදී විවේක ගන්නවා තිබෙනවා. නායකයා සඳහන් කරන්නේ මේ උපක්‍රමයක් ලෙසයි සිදු කළේ කියලා. විශේෂයෙන්ම ඔහුට යම් ආකාරයක ටෙස්ට් තරඟ 3කින් සමන්විත තරගාවලියක එක් තරගයක විවේකයක් ලබා දීම සඳහා මෙය ක්‍රියාවට නැංගු බව තමයි දිනේෂ් චන්දිමාල් සඳහන් කරන්නේ. එවගේම දඟපන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරාත් මේ තරගයට සහභාගි වන්නේ නැහැ. එකම දඟපන්දු යවන ක්‍රීඩකයා ලෙස අකිල ධනංජය පමණයි මෙම තරගයට එක් වන්නේ. වගේම ධනංජයද සිල්වත් මෙම තරගයට නම් කර තිබෙනවා. ඒ අනුව ප්‍රථම ටෙස්ට් තරගයට වඩා වෙනස්කම් 4ක් සහිතවයි ශ්‍රී ලංකාව දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට මුහුණ දෙන්නේ. කෙසේ වෙතත් සමස්තයක් ලෙස කණ්ඩායම දෙස බැලූ කල කොදෙව්වන්ට වඩා යම් ආකාරයක දුර්වල කණ්ඩායමක් බවත් මෙහිදී සඳහන් කිරීමේ හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ටෙස්ට් තරගාවලියේ ප්‍රථම තරගයේ පරාජයට පත් වුණා. කොදෙව්වන් හමුවේ ලකුණු 226කින් කොදෙව්වන් සමත් වුණා. එම තරගයේ ජයග්‍රහණය කරමින් 1.0ක් ලෙස ටෙස්ට් තරගාවලියේ තෙරමුණ ගන්නට බටහිර ඉන්දිය කොදෙව්වන් ප්‍රථම ටෙස්ට් තරගයේ තමන්ගේ ප්‍රථම ඉනිම වෙනුවෙන් කඩුලු 8කට ලකුණු 414ක් ලබා ගන්නා විට ශ්‍රී ලංකාව ලබා ගත්තේ ලකුණු 185ක් පමණයි. කොදෙව්වන් තමන්ගේ දෙවන ඉනිමට කඩුලු 7ක් දැවි ලකුණු 223ක් ලබාගෙන ශ්‍රී ලංකාවට ලකුණු 452ක ඉලක්කයක් ලබා දුන්නා. කෙසේ වෙතත් ලබා ගැනීමට හැකියාව ලැබුණේ සියලන් දැවි ලකුණු 226ක් පමණයි. එහිදී විශේෂත්වයක් තිබෙන්නේ කුසල් මෙන්ඩිස් ලකුණු 102ක් ලබා ගැනීම පමණයි. මේ ඔහුගේ 5වන ටෙස්ට් ශතකයේ ලෙසත් වාර්තා පොත් අතරට එක්වනවා. මෙම සමස්ත තරගයේදී ශ්‍රී ලංකාවේ දුර්වලතා කිහිපයක්ම අපට දක්නට ලැබුණා. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ කොදෙව්වන් තමන්ගේ ප්‍රථම ඉනිම සඳහා පමණක් පන්දුවාර 154කට මුහුණ දුන්නා. ශ්‍රී ලංකාව තමන්ගේ ඉනිම දෙක සඳහාම මුහුණ දුන්නේ පන්දුවාර 138ක් සඳහා පමණයි. මේ තමයි ප්‍රධානතම සාධකයේ බවට පත් උනේ මේ ටෙස්ට් ක්‍රිකට් තරගයේ පරාජයට. ඒ වගේම ඉතාමත්ම දුර්වල පන්දු රැකීමක් මෙම තරගයේ පුරාවටම ශ්‍රී ලංකාව ප්‍රදර්ශනය කළා. මෙන්න මේ තත්ත්වයන් හේතුවෙන් තමයි ශ්‍රී ලංකාව පරාජයට පත් උනේ. දෙවන ඉනිමේ අවසන් කඩුලු 5 පන්දු 25ක් තුල බිඳ වැටුණා. ලකුණු 8ක් පමණයි ඒ අතරතුර ලබා ගත්තේ. මේ ටෙස්ට් තරගයක් බව ශ්‍රී ලංකාවට එහිදී අමතකව ගිය ආකාරයක් තමයි දක්නට ලැබුණේ. ඒ අනුව තමයි කොදෙව්වන් ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේම ජයගෙන 1.0ක් ලෙස පෙරමුණ ගනිමින් මේ දෙවන ටෙස්ට් තරගයට මුහුණ දුන්නේ. අද මෙම දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනේ ලෙසයි කතහන් වන්නේ. කෙසේ වෙතත් ප්‍රථම තරගයේ නිමාවට පත්වන විටම ඇන්ජලෝ මැතිව්ස් සමගින් ලහිරු ගමගේ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියා. ඇන්ජලෝ මැතිව්ස් පෞද්ගලික හේතුවක් නිසා තමයි ශ්‍රී ලංකාවට පැමිණියේ. විශේෂයෙන්ම ඔහුගේ බිරිඳ තමන්ගේ දෙවන දරු උපත සඳහා සූදානම් වනවා. මෙන්න මේ නිසා තමයි ඇන්ජලෝ මැතිව්ස් හදිසියේම නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියේ. කෙසේ වෙතත් ඔහුගේ පැමිණීම ඇතැම් ජාත්‍යන්තර විචාරකයන් පවා අනුමත කළේ නැහැ. ශ්‍රී ලංකාව ප්‍රථම තරගයේ පරාජයට පත් වී තිබෙන අවස්ථාවක ඔහු ප්‍රථම තරගයේදී දක්ෂතා නොදැක් වූ වටපිටාවක වෘත්තීය ක්‍රීඩකයෙකු වශයෙන් මේ ආකාරයෙන් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීම අනුමත කළ හැකි තත්ත්වයක් දෝ යන්න පිළිබඳව ප්‍රශ්නාර්ථයක් මතු කර තිබුණා. කෙසේ වෙතත් ලහිරු ගමගේ නම් ආබාධිත තත්ත්වයක් නිසා තමයි නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියේ. ඒ වෙනුවට ධනුෂ්ක දුරතිලක සමගින් අතුල් ශානක මේ වන විට කොදේ විදේශයේ බලා පැමිණ තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන්ට දෙවන තරගයට සහභාගී වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඊට කලින් ඔවුන් කොදේ විදේශයේ ළඟා වී සිටියේ නැහැ. ඔවුන් ඒ අනුව තුන්වන තරගයට සහභාගී වීමට ඉඩ තිබෙනවා. මේ තමයි අදේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තොරතුරු මතුර.
හොඳ අපි ඊළඟට කතා බහ කරන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව. ඊයේ දවසේදී තවත් ආන්දෝලනාත්මක තීන්දුවක් ප්‍රකාශයට පත් වුණා. විශේෂයෙන්ම කවුරුත් බලාගෙන හිටපු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නිලවරණයට මොකද වෙන්නේ කියන අධිකරණ තීන්දුව ඊයේ දවසේදී ප්‍රකාශයට පත් කළා. ඒ අතරතුරේදී ක්‍රීඩා අමාත්‍යවරයා තවත් ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් 5 දෙනෙකුගෙන් විශේෂ ඉල්ලීමක් කළා. අපි ඒ ගැනත් දැනගන්න කැමති රංගන.
ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ මැයි මාස 31 වෙනිදායි. කෙසේ වෙතත් අධිකරණය ඉදිරිපත් කළ වාරණ නියෝගයක් නිසාවෙන් එදිනට නිලවරණය පැවැත්වීමේ හැකියාවක් ලැබුණේ නැහැ. කෙසේ වෙතත් ඊයේ දිනේදී මේ පිළිබඳව සලකා බැලූ අධිකරණය මේ වාරණ නියෝගය ඉවත් කරනු ලැබුවා. ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය ෆයිසල් මුස්තෆා මහතා අධිකරණය හමුවේ පවසා තිබුණා ව්‍යවස්ථානුකූලව තමන් අලුත් නිලවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවට. ඒ අනුව එළබෙන ජූලි මාස 4 වනදා නැවතත් අධිකරණයේ හමුවේ ක්‍රීඩා අමාත්‍යවරයා කරුණු දැක්විය යුතුයි. කොයි ආකාරයෙන්ද තමන් ව්‍යවස්ථාවට අනුකූලව නව නිලවරණය පවත්වන්නේ කියලා. ඉන් අනතුරුව තමයි නව නිලවරණය සඳහා දිනයක් නියම වන්නේ. ඒ අනුව මදුර අපට දළ වශයෙන් සඳහන් කිරීමේ හැකියාව තිබෙනවා. තවත් මාසක පමණ කාලයක් ගත වේවි කියලා නව නිලවරණය පැවැත්වීමට. ඒ අනුව තමයි ක්‍රීඩා අමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබුණේ රොෂාන් මහනාම, කුමසංගක්කාර, මහේල ජයවර්ධන, අරවින්ද දසිල්වා වගේම මුත්තයා මුරලිදරන්ට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උපදේශකීන් ලෙස කටයුතු කරන ලෙස. කෙසේ වෙතත් මේ ඉල්ලීම ඉදිරිපත් කළ මොහොතේම වගේ මහේල ජයවර්ධන ට්විටර් පණිවිඩයක් ඔස්සේ තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කර තිබුණා. ඔහු සඳහන් කර තිබුණේ මීට පෙරත් තමන් වසරක පමණ කාලයක් මේ සඳහා කැප කළ බවයි. නමුත් කිසිදු ප්‍රතිඵලයක් ඒ අත්මේ නැති බව සඳහන් කරමින් තවදුරටත් තමන් මේ සඳහා කාලය මිඩංගු කිරීමට කැමති නැති බවත් වර්තමාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමන්ගේ පැහැදීමක් වගේම විශ්වාසයක් නොමැති බව සඳහන් කරමින් තමන් මීට එක් නොවන බව ඔහු සඳහන් කර තිබුණා. ඒ වගේම රොෂාන් මහනාමත් පසුගියදා තමන් සහභාගී වූ වෙනත් වැඩසටහනක් අවසානයේදී මාධ්‍ය විමසනවා ඔහුගෙන් තමන් බලාපොරොත්තු වන වාද කියලා ඉදිරියේදී ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වන්න. එහිදී රොෂාන් මහනාම සඳහන් කර තිබුණා බලාපොරොත්තුවක් නැහැ වර්තමාන පරිපාලනය සමගින් එක් වන්නට. නමුත් ශ්‍රී ලංකාවේ ඉහළම පුද්ගලයාගෙන් තමන්ට ආරාධනාවක් ලැබෙනවා නම් ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට සූදානම් බව, ඒ වගේම අපට විශ්වාස කිරීමට හැකියාවක් තිබෙනවා. මහේල මේ අදහස ප්‍රතික්ෂේප කළා නම් බොහෝ දුරට කුමසංගක්කාර වගේම මුත්තයා මුරලිදරනුත් මේ අවස්ථාවන් ප්‍රතික්ෂේප කරයි කියලා. ඒ සම්බන්ධයෙන් අපට තවමත් නිල වශයෙන් යමක් වාර්තා වන්නේ නැහැ.
අපි දැන් කතා බහ කරන්නේ ආසියානු කාන්තා 20x20 ක්‍රිකට් තරගාවලිය පිළිබඳව. අපි ඒ ගැනත් දැනගන්න කැමති රංගන.
අදුර මේම තරගාවලියේ පසුගියදා නිමාවටපත් වුණා. තරගාවලියේ විශේෂත්වයක් තිබෙනවා. කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ප්‍රතිඵල දෙකක් මේ තරගාවලියේ පුරාවටම වාර්තා වුණා. එක් ප්‍රතිඵලයක් තමයි අවසන් මහා තරගයේදී මෙතෙක් තරගාවලි 6කම ශූරතාව හිමි කරගෙන සිටි ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමින් බංග්ලාදේශය සමත්වනවා. අවසන් මහතරගයේ ජයග්‍රහණය කරමින් සමස්ත තරගාවලියේ ශූරතාව හිමි කර ගන්නට. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ මූලික වටේ අවසන් තරගයේදී කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ආකාරයට තායිලන්තයේ හමුවේ පරාජයට පත්වනවා. තායිලන්තයේ කියන්නේ තවමත් ජාත්‍යන්තර වරම් හිමි කරගත්තේ නැති ඉතාමත්ම ආධුනික කණ්ඩායමක්. තායිලන්ත කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකික ජාතික ජනක්ගමගේ මහතායි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මෙම තරගයේ පරාජයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නා වූ හේමන්ත දේවප්‍රිය මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි තමන්ගේ ඉල්ලා සිටින ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කළා. ඔහු 2016 වසරේ ඔක්තෝබර් මාසයේදී තමයි අදාළ රාජකාරී කටයුතු ආරම්භ කළේ. වසර දෙකක කාලයක් සඳහා එනුව මේ වසරේ ඔක්තෝබර් මාස අවසන් වන තුරුත් ඔහුට තම රාජකාරී කටයුතු සඳහා ඉඩකඩ තිබුණා. නමුත් ඔහු ඉල්ලාසීම භාර දී තිබෙනවා. ඔහුගේ පුහුණුකාර ධූරය දරූ කාලය තුළ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තරගයේ 4කට සහභාගී වුණා. ජයග්‍රහණය කිරීමට සමත් වී තිබෙන්නේ තරඟ හතක් පමණයි. ඒ අනුව එතරම්ම සාර්ථක කාලවකවානුවක් ලෙස හැඳින්වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා තමන් ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා තවත් උද්දලයක පත් වීම සඳහා මේ දිනවල කටයුතු කරමින් සිටින බවට.
අපි රංගනත් එක්ක ක්‍රිකට් ක්‍රීඩාවෙන් එපිටට ගිහිල්ලා අවසාන වශයෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ පසුගියදා ජපානයේදී නිමාවට පත්වෙච්ච ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය පිළිබඳව. ශ්‍රී ලංකාව එහිදී හොඳ දස්කම් දැක්වුවා. රංගන එහි සාරාංශගත සටහනක් දැනගන්නට කැමති.
ජපානයේ ගිසුහිදී පැවැත්වූ 18 වන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව සමත්වනවා සමස්ත පදක්කම් සටහනේ 5 වන ස්ථානය හිමි කර ගන්නට. පදක්කම් 9ක් හිමි කර ගන්නට එහිදී ශ්‍රී ලංකාව සමත්වනවා. රන් පදක්කම් 3ක් රිදී පදක්කම් 4ක් සමගින් ලෝකඩ පදක්කම් 2ක් එහිදී ශ්‍රී ලංකාව හිමි කර ගන්නට සමත්වනවා. සමස්ත ශූරතාව හිමි කරගත් ජපානය පදක්කම් 42ක් හිමි කර ගන්නවා. 2වන ස්ථානයේ චීනයටත් 3වන ස්ථානය ඉන්දියාවටත් හිමි වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමක් සමස්ත ඉතිහාසයේම දක්වූ ඉතාමත්ම ඉහළ දක්ෂතාව ලෙස මේ තරගාවලිය දක්වූ දක්ෂතාව හැඳින්වීමට හැකියාවක් තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිරිමි මීටර 400 සහයි දිගින් කණ්ඩායම රන් පදක්කම හිමි කර ගත්තා. ඒ වගේම මීටර 400 පිරිමි අවසන් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අරුණ දර්ශන සමත්වනවා. රන් පදක්කම හිමි කර ගන්නට තප්පර 45.79කින් ඉසව්ව නිමාවට පත් කරමින් එම ඉසව්වේ රිදී පදක්කමක් හිමි වන්නේ ශ්‍රී ලංකාවටයි. මෙම තරගාවලියේ විශේෂත්වයක් තිබෙනවා. පාරමී වසන්ති කියන වයස අවුරුදු 17ක ක්‍රීඩිකාව සමත්වනවා. මීටර 3000 බාධක දිවිලේ ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවට හිමි කර දෙන්නට විනාඩි 10යි තප්පර 21.54කින් ඉසව්ව නිමාවට පත් කරමින් යනුව සමස්තයක් ලෙස ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමන්ගේ යුතුකම 100%ක් නිවැරදිව ඉටු කර තරගාවලියක් ලෙස මේ කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය හැඳින්වීමේ හැකියාව තිබෙනවා. මේ අතර තවත් නව තරඟ වාර්තාවක් පිළිබඳව අපට තොරතුරක් තිබෙනවා මදුර වාර්තා කරන්නට. 4:15 පසුව ශ්‍රී ලංකාවේ මීටර 10,000 කාන්තා ඉසව්වේ නව ජාතික වාර්තාවක් පසුගියදා බිහිවනවා. හැබැයි මේ වාර්තාව බිහිවන්නේ ඇමරිකා එක්සත් ජනපදයේදී. ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරන්නා වූ කිරුලි විජයරත්න ක්‍රීඩිකාව එහිදී පැවැත්වුණු තරගාවලියක් අතරතුර තමයි මේ නව ශ්‍රී ලංකා ජාතික වාර්තාව බිහි කරන්නේ. ඇය එහිදී විනාඩි 33යි තප්පර 55.06කින් ඉසව්ව නිමාවට පත් කරමින් පුලස්වන ස්ථානයට පත්වනවා. ඇය අතින් විදිහෙලෙන්නේ මීට 4:15 පෙර 2003 වසරේදී ශ්‍රී ලංකාවේ සුජීවානිර්මිණි ක්‍රීඩිකාව බිහි කළ මීට 10:16 තරඟ වාර්තාවයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව පැත්තෙන් යම් ආකාරයක වර්ධනයක් පෙන්වන කාලවකවානුවක් ලෙසත් අපට මේ කාලය හැඳින්වීමේ හැකියාව තිබෙනවා මතුර.
ඒ පුතත් සමගින් අපි අද දවසේදී රංගනත් එක්ක කතා බහ කරපු ශ්‍රී ලංකේය ක්‍රීඩා පිටියේ තොරතුරු නිමාවට පත් කරන්නයි සූදානම් වෙන්නේ. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, ඔබට බොහොමත්ම ස්තුතියි. අපි දැන් අවධානය යොමු කරන්නේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර මේ දිනවල පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය පිළිබඳවයි. තරගාවලිය පැවැත්වෙන්නේ එංගලන්තයේ. පළවෙනි තරගය පැවැත්වුණා ජූනි මාසේ 13 වෙනිදා පසුගිය බදාදා දවසේ. එහිදී එංගලන්තය කඩුලු 3ක තිගුණු ජයක් අත්කරගත්ත ඕස්ට්‍රේලියාවට එරෙහිව පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 204ක් ලබා ගත්තා. සියලු දෙනාම දැවි ඉනනතුරුව පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 44ක් ඇතුළත කඩුලු 7ක් දැවී ලකුණු 218ක් ලබාගෙන කඩුලු 3කින් මේ තරගය ජයග්‍රහණය කරා. තරගයේ වීරයා බවට පත් වුණේ එංගලන්ත කණ්ඩායමේ මොයින් අලි. අපි අවසාන වශයෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊයේ දවසේදී ආරම්භ වෙච්ච ලෝකයේ ජනප්‍රියතම ක්‍රීඩාවේ මහා මංගල්‍ය ලෙසින් හැඳින්වෙන 2018 පාපන්දු ලෝක කුසලානය පිළිබඳවයි. රුසියාවේ තමයි මේ තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ. පළවෙනි තරගය සමාරම්භක තරගයේ විදිහට ඊයේ දවසේදී පැවැත්ුණේ රුසියාව සහ සෞදි අරාබිය අතර තරගයයි. රුසියාව මෙහිදී ගෝල 5-0ක් ලෙස සෞදි අරාබිය දෙවැන්ත ලෙස පරාජයට පත් කළා. ඒ අතරතුරේදී අද දවසේදී තවත් තරගයක් පැවැත්වෙනවා. ඒ තමයි ඊජිප්තුව සහ උරුගුය අතර තරගය. මේ තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් රාත්‍රී 10ට පැවැත්වෙනවා. ඒ අතරතුරේදී හෙට දවසේදී තවත් තරඟ 4ක් පැවැත්වීමට නියමිතයි. මොරොක්කෝව සහ ඉරානය අතර පැවැත්වෙනවා තරඟයේ හෙට පසුරු 1ට ඔස්ට්‍රේලියානු වේලාවෙන්. ඒ වගේම පෘතුගාලය සහ ස්පාඤ්ඤය අතර තියුණු තරඟයක් පැවැත්වෙනවා බී කාණ්ඩේ තරඟයක් විදිහට හෙට පසුරු 4ට මේ තරඟය පැවැත්වෙනවා ඔස්ට්‍රේලියානු වේලාවෙන්. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ සොකරුස් කණ්ඩායම තරඟ වදිනවා හෙට ප්‍රංශයට එරෙහිව. මේ තරඟය පැවැත්වෙන්නේ හෙට දවසේදී ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් රාත්‍රී 8ට සහ හෙට දවසේ අවසාන තරඟයේ විදිහට පැවැත්වෙනවා ආජන්ටිනාව සහ අයිස්ලන්තය අතර තරඟය. මේ තරගය පැවැත්වෙන්නේ හෙට ඔස්ට්‍රේලියානු වේලාවෙන් රාත්‍රී 11ට. 2018 රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාවේ නිල විද්‍යුත් විකාශකයා විදිහට කටයුතු කරන්නේ SBS සේවයේ SBS නාලිකාව. ඉතින් ඔබට මේ සියලු තරඟ පිළිබඳව වැදගත් තොරතුරු, ඒ වගේම පුවත් සහ මේ සජීවී තොරතුරු ලබා ගන්නට හැකියාවක් ලැබෙනවා SBS රූපවාහිනී, SBS ගුවන්විදුලිය, ඒ වගේම SBS on demand සහ SBS මොබයිල් ඇප් හරහා. ඒ සමගින් අපි අද දවසේදී සතියේ ක්‍රීඩා විග්‍රහය නිමාවටපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙමු ගෙවි යන සතියේ ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති සමග. සුබ දවසක්.